ළඟට ගරු බන්දුල ගුණවර්ධන මන්තුමා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද පසුගියදා ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ගරු සභාවට අවදින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳ අපි තුලත් විවිධ පාර්ශ්ව තුලත් අලුත් වෙනසක් සඳහා වෙන කිසියම් අදහසක් ඇතිවෙතැයි කියන අපේක්ෂාවක් ගොඩ නැගිලා තිබුණා. ඒට ප්‍රධාන හේතුව තමයි පළාත්පාලන මැතිවරණයට පෙරාතුව එතුමා විසින් රටේ ජනතාව අමතමින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා 2015-16 කියන වර්ෂ තුන තුළදී රට ආර්ථිකය කලබනාකරණය කිරීමේ කටයුත්ත කළේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයට මේ කර නොහැකිවීම තුළින් රටේ කෘෂිකර්මාන්තය කඩාවැටිලා, කර්මාන්ත කඩාවැටිලා, සේවාංශය කඩාවැටිලා, ආර්ථිකයේ සම්පූර්ණයෙන්ම නැතිවෙන තත්ත්වයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පූර්ණ වගඋත්තරකරුවෙක් බව එතුමා පැහැදිලිව රටට ප්‍රකාශ කළා. පමණක් නොව, මේ මැතිවරණයෙන් පසු ඒ ආර්ථිකයේ ඒ ගොඩගන්න බැරිවෙච්ච නොහැකි වෙච්ච කොටස ඉෂ්ට කිරීම සඳහා එතුමා විසින් නව වැඩපිළිවළක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කළා. ප්‍රකාශ කළ ඒ අනුව යම් යම් පියවරක් ගත්තා. මම කැමති 2018-2024 දින ලංකාදීප 6 පිටුව කියවන්න ආර්ථික කළමනාකරණ කමිටු අහෝසි කළා. අජන්ත කුමාර අගලකඩ සූරින් වාර්තා කරන්නේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටු අහෝසි කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවසීය. එම කමිටුව කටයුතු සියල්ල අමාත්‍ය මණ්ඩලය මගින් සිදු කරන බවද ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. මීට පෙර කැබිනට් මණ්ඩලයත් ආර්ථික කළමනාකරණ කමිටුවත් ආයතන දෙකක් ලෙස කටයුතු කළ බව කී ජනාධිපතිවරයා දැන් ඒ අහෝසි කර ඇති නිසා එකට වැඩ සිදු කරන බවද කීවේය. එනිසා ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරිවීමේ තත්ත්වය සඳහා වෙන එක බාධකයක් ලෙස සලකලා කළමනාකරණ කමිටුව අහෝසි කළා කිව්වා. කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළායි කිව්වා කටයුතු කරන්න. ඒ අනුව අපි විශ්වාස කළා මේ අලුත් ප්‍රකාශනය මගින් මේ රටේ නිමවුම වැටිලා, සේවා නියුක්තිය වැටිලා, ජනයාගේ ආදායම වැටිලා, මිල මට්ටම් ඉහළ ගිහිල්ලා, පොලි අනුපාත ඉහළ ගිහිල්ලා, සංචිත කඩා වැටිලා, රුපියල මස්තබාල් දුවෙලා, ණය බර වැඩි වෙලා, ආර්ථිකයේ ඉතා විශාල ආර්ථික මර්මස්ථාන සියල්ල හසුරුවාගති නොහැකි තත්ත්වයට පත්වෙලා හිර වෙලා තියෙනවා. ඒ හිරවීම සඳහා මම හිතන්නේ ප්‍රධාන වගඋත්තරකරුවෙක් තමයි හිතුවක්කාරී ලෙස මේ ප්‍රතිපත්ති තීන්දු තීරණ හැමදාම තමන්ගේ අභිමතය පරිද්දෙන් ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරපු හිටපු මුදල් අමාත්‍යවරයා විසින් මේ ඉතාම වැරදි එක්සත් ජාතික පක්ෂේ රජයන් නොකරන සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවෙච්ච අර්බූදය කරනකොටගෙන දැවැන්ත ගෙවුන් ශේෂ අර්බූදයක් 2015 නිර්මාණය වුණා. රටේ වක්කඩ කැඩුවාගේ විදේශ විනිමය ගලාගෙන යන්න පටන් ගත්ත රටින් පිටට රට ඇතුළට එන විදේශ විනිමය එලෙසින් වැඩි වුණේ නැහැ. ජාත්‍යන්තර සංකේතය අඩු වුණා, විදේශ ණය බර වැඩි වුණා. මේ ඉතාම වාසිදායක තත්ත්වයන් රාශියක් නිර්මාණය වෙලා තිබුණ රටක යුද්ධේ නැහැ, ලෝක කණිජ තෙල් අර්බූදයක් නැහැ, ලෝක ආහාර අර්බූදයක් නැහැ, ලෝක මූල්‍ය අර්බූදයක් නැහැ, ලෝකයේ ඉතාම සුබදායක වාතාවරණයක් තියෙන ඉතාම විශිෂ්ට ලෙස කළමනාකරණය කරපු ලැබූ ආර්ථිකයක් තමයි මේ විනාශ මුඛයට ඇදන් ගියේ. එහෙම වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 මැදිහත් වෙලා ගැව්වා කිවිසුමක් අවුරුදු 3කට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දෙන්න නම් මෙන්න මේ කොන්දේසි ඉෂ්ට කරන්න ඕනේ. රජයේ ආදායම වැඩි කරන්න ඕනේ. බදු පනත වෙනස් කරලා බදු වැඩි කරන්න ඕනේ. රජයේ වියදම් අඩු කරන්න ඕනේ. අයවැය පරතරය 2020 වන විට දළදේශීය නිෂ්පාදනයේ 3%ට ගේන්න ඕනේ. විනිමය අනුපාතයේ නිදාසේ තීරණය වෙන්න දෙන්න ඕනේ. රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න ඕනේ. මේ නම් මේ විනිමය අනුපාත ප්‍රතිපත්ති හඳුනලා දෙන්න ඕනේ. මේ කොන්දේසිරිකට අස්සන් කළා. අස්සන් කළා විටින් විට නියම කරනු ලැබූ ආකාරයට කළේ නැත්තම් වාරිකය නිදාස් කරන්නේ. එක වරකට වාරිකය දෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 169යි දෙන්නේ. මේ විකාර රූපී ලෙස ආර්ථිකය කළමනාකරණය කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම අපිව හිර කළා. හිර කළ ඉවර වෙච්චාම අවසාන වතාවේ පස්වෙනි වාරිකය නිදාස් කරන්න නම් නියම කළා. මම මේ පිළිබඳ කිව්වා මේ තෙල් මිල සම්බන්ධයෙන් පැහැදිලි ලෙස මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නම ඕනේ. කළේ නැත්නම් ඊළඟ වාරිකය නිකුත් කරන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි රජයේ අතර ගැටුමක් ඇති වුණා. ප්‍රතිඵලය අද සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඩීසල් මීටරයක මිල රුපියල් 14කින් භූමි තෙල් ලීටරයක මිල රුපියල් 57කින් වැඩි කළ බව මේ ගරු සභාවට මතක් කරන්න කැමති වෙනවා. මේක තමයි ඇත්ත. මේක තමයි මහ පොළොවේ යථාර්ථය. ආණ්ඩුවට කියන්න බෑ මොන මොන මිල සූත්‍රද එහෙම මේ පෙට්‍රල් මිල වැඩි වෙනවා, ඩීසල් මිල වැඩි වෙනවා, මේ භූමි තෙල් මිල රුපියල් 57කින් වැඩි වෙනවා කියලා ආණ්ඩුවට කියන්න බෑ. ආණ්ඩුව නොකිය ඉන්න බෑ. මොකද පස්වෙනි වාරිකයේ හම්බ වෙන්නේ 169 මේක කිව්වේ නැත්තම්. තමුන්නාන්සේලා රට හිර කරලා තියෙන තැන පිළිබඳ අඩුම තරමේ අවබෝධයක් ලබා ගන්න හොඳම උදාහරණය තමයි මේ. මම මීට සති 3-4ක ඉඳන් ආර්ථික පර්යේෂණ ඒකකයේදී කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආපු සමීක්ෂණ කණ්ඩායම, නිරීක්ෂණ කණ්ඩායම ඉතා පැහැදිලිව රජයට කීවා මේ පිරිවැය පැහැදිලිව විද්‍යාමාන වෙන ආකාරයට ඛනිජ තෙල් පිළිබඳ සූත්‍රයක් හදන්න නැත්නම් අපි ඊළඟ වාරිකේ නිකුත් කරන්නේ. ඒ තත්වයට රට හිර කරලා රට ගෙනියන්න බැරි තැනට ඇද දමලා කොච්චර මන්ත්‍රීවරු අකමැති වුණත්, ඇමති මණ්ඩලය අකමැති වුණත්, ජනාධිපතිතුමා අකමැති වුණත්, කැබිනට් මණ්ඩලය අකමැති වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දැන ගහලා අද ඉඳන් පෙට්‍රල් රුපියල් 20ක් ලීටරයක්, ඩීසල් රුපියල් 14ක්, මේ භූමි තෙල් රුපියල් 57ක් මිල වැඩි වෙනවා. මේ තත්ත්වයේ තුල අර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ නොකළත් මේ අවුරුදු 3ම මහින්ද රාජපක්ෂ යුගයේ හදලා තිබුණ රට කඩා වැටුණු ආකාරය පිළිබඳ දත්ත කීපයක් මම මේ හැන්සාඩ් වාර්තාවට ඇතුළු වීම සඳහා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති වෙනවා. 2014ට සාපේක්ෂව 2014 ආර්ථික වර්ධන වේගය 7.5යි. 2014 වර්ෂයේදී අලුත්ම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව රටේ සමස්ත නිමවුමේ වර්ධන වේගය 3.1යි. මේ වර්ෂයේ ස්ථාවර මිලට ගණනය කරපු දළ ජාතික නිෂ්පාදනයේ ඉකුත් වර්ෂයේ ස්ථාවර මිලට දළ ජාතික නිෂ්පාදනය සමග සාපේක්ෂව සැසඳීමේදී සලකා බලන ලබන වර්ෂයේදී ජාතික නිෂ්පාදනයේ ඇතිවෙච්ච ප්‍රතිශතික වෙනස තමයි 3.1. එතකොට 7.5ට තිබුණ රටේ දියුණුව, වර්ධනය, ප්‍රගතිය ඉස්සරහට යාම 3.1ට මන්දගාමී වෙලා 5 වැඩිලා තියෙනවා. එදා මහින්ද රාජපක්ෂ යුගයේදී කෘෂිකාර්මිකාංශයේ වර්ධන වේගය 4.6යි. ගිය අවුරුද්දේ කෘෂිකාර්මිකාංශයේ වර්ධන වේගයේ ඍණ 0.8යි. පෝරසානාධාරයේ නැති කරලා ගොවීන්ට වතුර දෙන්නේ නැතුව, ගොවීන්ට පෝර දෙන්නේ නැතුව, වගා කරන්න ඉඩ දෙන්නේ නැතුව, මේ ගොවියාගෙට මිලක් ගෙවන්නේ නැතුව, ගෙව්ව මිලට හදන දේ ගන්න නැති වෙච්චාම සමස්ත රටේ අතිමාත් බහුතර කෘෂිකර්මාන්තයේ වැටිලා තියෙනවා ඍණ 0.5යි. සුළු පරිමාණ කර්මාන්තකාරයෝ නොසලකා හැරලා වක්කඩ කැඩුවා වගේ බහන්න ගෙනල්ලා ඒ කර්මාන්තකරුවන්ගේ ජීවනෝපාය සම්පූර්ණයෙන් නැති කළාට පස්සේ මහින්ද යුගයේ 4.7කින් කර්මාන්තාංශයේ වර්ධනය වුණා. මේ වර්ෂයේ වර්ධනය වෙලා තියෙන 2018 3.9යි. සේවාංශයේ බැංකු රක්ෂණය, ප්‍රවාහනය, ගබඩාකරණය, සිල්ලර තොග වෙළඳාම ඇතුළු සේවාංශයේ 4.8කින් එදා වර්ධනය වුණා. අද වර්ධනය වෙලා තියෙන 3.2කින්. එතකොට කෘෂි අංශයේ වර්ධනය අඩු වෙලා, කර්මාන්ත අංශයේ වර්ධනය අඩු වෙලා, සේවා අංශයේ වර්ධනය අඩු වෙලා, දළජාතික ආදායම 5.1යි 2014, මේ වර්ෂයේ 3.1යි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3734ට තිබුණේ දැන් 3956යි. එදා මේ ඒක පුද්ගල ආදායම් ඩොලර් 100 ගණන් වලින් තමයි හැමදාම වැඩි වුණේ. වැඩිවීමේ වේගය ඉතා විශාල ලෙස අඩු වෙලා තියෙනවා. ඊළඟට බලන්න විරකියාවේ අනුපාතය 3.4.3යි එදා, අද 4.2යි. ඒ අඩු වෙලා තියෙන රක්ෂාවස්ථා ජනිත වීම නිසා නෙමෙයි, රටේ ශ්‍රම බලකාය වැඩි වීම නිසා. විරැකියාවෙන් පෙළෙන සංඛ්‍යාව ශ්‍රම බලකායෙන් බෙදලා 100ෙන් වැඩි කළා තමයි විරැකියාවේ අනුපාතයේ සේවා වියුක්ත අනුපාතයේ සොයාගන්නේ. සේවා වියුක්ති 4.2කට අඩු වුණාට අද නැවත වතාවක් තමුන්නාසේලා දන්නවා කඳුළු ගෑස් ගහනවා. මේ ජල ප්‍රවාහය එල්ල කරනවා රැකියා විරහිත උපාධිධාරීන් නැවත වතාවක් ලක්ෂ ගණන් පාරට බැහැලා තමන්ට ආරක්ෂාව දියව් කියන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එදා අපේ රජය ගන්නකොටත් එවැනි තත්ත්වයක් තිබුණා.
මන්තුමා තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා ඔබතුමා.
මට තව විනාඩි 5ක කාලයක් අර මේ
මන්තුමාද කාලය ඉතාම සීමා සහිතයි මිනිත්තු 3කින් අවසන් කළ
දෙන්න. මේකෙන් ගරු සභාපතිතුමා පැයක් ඉතුරු වෙච්ච නිසා මට විනාඩි 5ක්
ඔබතුමා හැකි ඉක්මනින් අවසන් කරන්න මිනිත්තු 3යි තියෙනවා ඔබතුමා.
ඊළඟට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ බඩු මිල එදා 3.3කින් වැඩි වුණේ 2018 6.6යි. ඊළඟට තොගාලවි මිල දර්ශකයේ එදා 3.2කින් මහින්ද යුගයේ වැඩි වුණේ අද 10.17යි. එදා දළ ජාතික නිෂ්පාදන අවධමනිකේ 2.9යි අද 8.3යි. මෙහෙම මිල වැඩිවීම නිසා මුදල් වැටුප වැඩි වුණත් මුදල් වැටුපෙන් මිලදී ගන්න පුළුවන් භාණ්ඩා සේවා ප්‍රමාණය අඩු වුණා. නැත්තම් මූර්ත වැටුප අඩු වුණා. දැන් බලන්න අලුත් මහා බැංකු වාර්තාවට අනුව පරිපාලක සභා කර්මාන්තවල සේවකයන්ගේ මූර්ත වැටුප 2014 දී වැඩි වුණා 3.7කින්. මේ 2017 වර්ෂයේ 7%ක්වත් වැඩි වෙලා නැහැ. රාජ්‍ය සේවකයන්ගේ මූර්ත වැටුප ප්‍රමාණ දර්ශකයේ මහින්ද රාජපක්ෂ යුගයේදී 10.5කින් වැඩි වුණා. මේ අවුරුද්දේ 0.7කින්වත් වැඩි වෙලා නැහැ. ඊළඟට වෙළඳ හිඟය ජාත්‍යන්තර වෙළඳාමේ ඇමරිකානු ඩොලර් 8,287 ඉඳන් 9,616ට වැඩි වෙලා තියෙනවා. ජංගම ගිණුම හිඟය 11,130 ඉඳන් 11,360ට වැඩි වෙලා තියෙනවා. ඊළඟට ජාත්‍යන්තර නිල සංචිත ප්‍රමාණය එදා 8.2ක් තිබුණා. අද 7.9යි. තාම එදා තිබුණ සංචිත මට්ටමට ගේන්න බැරි වුණා. ඊළඟට දල විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාවේ විදේශ වත්කම් වලින් කොච්චර ආනයනය කරන්න පුළුවන්ද කියන හැකියාව එදා 5.1ක් තිබුණා. අද තියෙන 4.6යි. 2018 අවුරුදු 3කටත් පස්සේ විදේශ ණය බිලියන 43යි තිබුණේ, දැන් බිලියන 52යි. විදේශ ණය දන දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 57%යි. අද 59.5යි. ඊළඟට විදේශ ණය සේවා අනුපාතය 21.4යි. ඒ 23.9ට වැඩි වෙලා ඇමරිකානු ඩොලරයකට 131යි ගෙව්වේ 2017 157යි. SDR එකට ස්පෙෂල් ඩ්‍රෝයින් රයිට්ස් වලට 198යි දැන් 211ක් ගෙවනවා.
අවසාන කර්මන්තුවා,
ඊළඟට මේ තත්ත්වයේ තුල සමස්ත රටේ අවුරුදු 3ක් 2015, 16, 17 කියන වර්ෂ 3ක් මහින්ද රාජපක්ෂ යුගයේ සමග සැසඳීමේදී රටේ යුද්ධය නිම කරලා ලෝක ඛනිජ තෙල් අර්බුදයට, ලෝක ආහාර අර්බුදයට, ලෝක මූල්‍ය අර්බුදයට මුහුණ දීලා මේ රට ඉහළම පහළ මැදි ආදායම් ලබන රටක් බවට උස්සලා
අවසාන කරන මන්ත්‍රී
රටම වැඩබිමක් කළා තිබුණ රට අද මුඩු බිමක් කළා. මේ වෙනකොට රටට අහිතකර ඉතාම පලිගැනීමේ චේතනාවෙන් යුත් මර්ධන යන්ත්‍රණයක් ක්‍රියාත්මක
අවසාන කරන මන්ත්‍රීවා කාලය අවසාන
ජනතාවට වගතුවක් කරන්න තමුන්නාන්සේලාට පුළුවන් කමක් නැති බව මොනවට පැහැදිලි වෙනවා? අද
අවසාන කරන මන්ත්‍රීවා
ප්‍රකාශයේ රකින්නවත් එක්සත් ජාතික පක්ෂේ පිරිසක් නොමැති වීමෙන් ඒ මොනවට පැහැදිලි වෙන බව සඳහන් කිරීම මගේ වචන ටික
කිව්වා. Next, Honorable Sumandiran, you have 20 minutes.
Thank you, Honorable Presiding Member, for the opportunity to say a few words at this adjournment debate on the inaugural address made by His Excellency the President on the inauguration of the new session, the second session of the 8th Parliament. On the 8th of May, just 2 days ago. Let me also add my own disappointment at the speech made by His Excellency at this inaugural session, and say why many people in this country feel that sense of disappointment President Maithripala Sirisena was elected by the people of this country, by all the peoples of this country, on the 8th of January 2015, on a rather challenging but clear mandate. We all wished that he would be equal to the task, and various political parties joined hands in supporting him to achieve what he set out and what the people of this country had mandated him to do. There has been progress. One mustn't grudge that. And I would even go as far as to say significant progress in certain areas, particularly in the area of democratic governance and transparency, most of all to usher in an environment free of fear of abduction and various other oppressive measures. There has been significant progress. But the mandate that was handed to the President and later in August 2015 to the national government was far more ambitious than that. Ambitious it may have been, but it was also achievable because, as I said earlier, different peoples who inhabit this island, not only of different ethnic, language, religious backgrounds, but also different political philosophies, joined hands together and identified those important aspects that had to be dealt with if this country was to move forward from now. And fundamental to that was to have a new constitution for this country. I say fundamental because that's the fundamental law of this country, the foundational law, the social contract upon which the peoples of this country agree to live together as a country. It's as basic as that. And within a few months of the new national government taking office, the President himself addressed Parliament on the 9th of January 2016 on completion of 1 year as President. And if one were to compare the speech he made that day here in this house with the inaugural address made 2 days ago, one sees a glaring gap, a huge chasm. On that day, he was very clear as to the path that this new government should trod. Not just the government, but all in this house, because that was the resolution to appoint a constitutional assembly that would draft a constitution for this country. And that resolution, as was stated by the Honorable Leader of the Opposition earlier today, was adopted unanimously without a division by this House on the 9th of March 2016. There has rarely been such consensus. Even in the 19th Amendment to the Constitution, one member voted against the bill. In the 17th Amendment to the Constitution, one member abstained. But in the resolution that was adopted by this Parliament to appoint a constitutional assembly, there was no one who even called for a division. It was adopted unanimously. Such was the consensus, the degree of consensus that this House had, to which the President gave leadership. And there has been, as we all know, a steering committee headed by the Prime Minister, several subcommittees, and those reports have been placed before the Constitutional Assembly. Unfortunately, though, after 5 days of intense debate on the interim report in September and October last year, nothing has happened thereafter. The primary purpose for which a national government was formed is not even referred to specifically in the President's inaugural address, and that is the basis, that is the main reason for our disappointment. There has been some translation errors also, I believe, because what he said in his address in Sinhala, Deshapalanika Thindu, has been translated into English as political agreements rather than political solution, and in Tamil too, as Arasiyal Thirmanangal instead of Arasiyal Thirvu. But that is just a minor detail. The most important work that has been going on parallelly with Parliament, where there is a constitutional assembly consisting of all members of Parliament, has not even been referred to, and that's a very serious issue. The President did refer to post-war reconciliation efforts, but even there are glaring errors, and I will only cite one. In his address, he said 85% of private land has been returned to the owners. He said that on the 8th of May. On the 9th of May, in FT Ceylon, the Security Forces Commander of Jaffna, Major Darshana Hetiarachi, has said that nearly 75% of military-held lands have been released to owners. A huge gap of 10%. He doesn't even say 75% has been returned, he says nearly 75%. And the President says the previous day 85% has been released. And as far as we know, who represent those people who are representatives from those areas, nowhere near 75% of private lands have been returned. So one sees the seriousness with which some of these statistics have been put out, and that again adds to the disappointment. In the 8th Paralamandrathin Randavadu Amarvile, Janadipathi Aatriya Urai Sambandhamaga, Othivaippu Prerenaiyile Naangal Urayaattugira Pothu, இந்த பாராளுமன்றத்திலே ஒரு தேசிய அரசாங்கத்தை அமைத்து அதிலே முக்கியமான ஒரு விடயமாக நடைபெற்று கொண்டிருக்கிற புதிய அரசியல் யாப்புக்கான வரைவு சம்பந்தமான முயற்சிகளை ஜனாதிபதி அவர்கள் தன்னுடைய உரையிலே குறிப்பிடாதது மிகுந்த ஏமாற்றத்தை அளிக்கிறது. ஆனால் ஜனாதிபதி அதனை குறிப்பிடாததன் காரணமாக அது தோற்றுப்போன விடயமாகவோ அல்லது அது இனி நடைபெறாது என்றோ எவரும் கைவிட்டு விட முடியாது. ஏனென்றால் அது ஒரு தனி மனிதனுடைய அபிலாஷை மட்டுமல்ல, அவருடைய தேர்தல் விஞ்ஞாபனத்தை மக்கள் ஏற்றுக்கொண்டு வாக்களித்த போது அத்தனை மக்களும் அதனை செய்யுமாறு அவரை பணித்திருக்கிறார்கள். அவருக்கு எதிராக போட்டியிட்ட முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்சவும் இன்று காலை கௌரவ எதிர்க்கட்சி தலைவர் சுட்டிக்காட்டியதைப் போல தன்னுடைய தேர்தல் விஞ்ஞாபனத்திலே புதிய அரசியலமைப்பை உருவாக்குவேன் என்று சொல்லியிருக்கிறார். ஆகவே இந்த நாட்டினுடைய வாக்களிக்கிற மக்களிலே ஏறத்தாழ 90% அதுக்கு மேற்பட்டவர்கள் புதிய அரசியல் யாப்புக்காக ஆணையை கொடுத்திருக்கிறார்கள். இந்த பாராளுமன்றமும் முழு பாராளுமன்றமும் சேர்ந்து ஒரு அரசியலமைப்பு பேரவை உருவாக்குவதற்காகவும் அது எப்படியான செயலிலே இறங்க வேண்டும் என்பதையும் சுட்டிக்காட்டி ஒரு தீர்மானத்தை நிறைவேற்றி அதற்கான பல முயற்சிகள் இதுவரைக்கும் நடந்திருக்கிறது. ஆகையினாலே இந்த அங்குரார்ப்பண உரையிலே அது தெளிவாக சுட்டிக்காட்டப்படாத ஒரு காரணத்தினாலே அது கைவிடப்பட்டதாக நாங்கள் கருதப்போவதில்லை என்பதை தெளிவாக இந்த சபைக்கும் நாட்டுக்கும் நாங்கள் சொல்லி வைக்க கடமைப்பட்டிருக்கிறோம். அனைத்து மக்களும் சேர்ந்து செய்கிற மிக பிரதானமான இந்த பணியை நாங்கள் தொடர்ந்து முன்னெடுப்போம். ஜனாதிபதி அவர்களும் இந்த ஆணையை பெற்றவராக இனி இருக்கிற சொற்ப காலத்திலேயே அதற்கு தலைமை தாங்கி அதனை நடத்த வேண்டும். அது அவருடைய பாரிய கடமை. அந்த கடமையிலே இருந்து அவர் தவற முடியாது என்பதையும் நாங்கள் சுட்டிக்காட்ட விரும்புகிறோம். இதற்கு தேவையான அனைத்து ஒத்துழைப்பையும் இதுவரைக்கும் நாங்கள் வழங்கிய அதே வேகத்திலேயே தொடர்ச்சியாகவும் இந்த முயற்சிக்கு எங்களுடைய முழுமையான ஒத்துழைப்பை நாங்கள் கொடுப்போம். ஆனால் அரசாங்கம் இதனை முன்னெடுக்க தயங்கினால், அரசாங்கம் இதை செய்து முடிப்பதற்கான முழு அழுத்தங்களையும் நாங்கள் நிச்சயமாக பிரயோகிப்போம். ஏனென்றால் இது வெறுமனே தமிழ் மக்களுக்கான ஒரு அரசியல் தீர்வு மட்டுமல்ல, தமிழ் மக்களுக்கு இது அத்தியாவசியமான ஒரு விடயம். ஏனென்றால் தேசிய வாழ்க்கையிலே இருந்து சுதந்திரம் கிடைத்த 70 வருடங்களாக புறக்கணிக்கப்பட்டு வெளியேற்றப்பட்டு இருக்கிற மக்கள் இந்த நாட்டிலே நாங்கள் ஒன்றாக வாழுவதாக இருந்தால், இந்த அடிப்படையிலேயே ஒரு புதிய சமூக ஒப்பந்தத்தின் அடிப்படையே நாங்கள் வாழுவோம் என்று சொல்லி முன்வருகிற போது அதனை புறந்தள்ளுகிற வகையிலே செயற்பட்டால் அதனாலே வேறு பல பிரதிபலங்கள் ஏற்படக்கூடும். ஆகையினாலே இது இந்த நாட்டுக்கு அத்தியாவசியமான ஒரு தேவை. இந்த நாட்டிலே வாழுகிற சிங்கள மக்களுக்கு, இந்த நாட்டிலே வாழுகிற முஸ்லீம் மக்களுக்கு, இந்த நாட்டிலே வாழுகிற ஏனைய எல்லா மக்களுக்கும், இந்த நாட்டின் சுவீச்சத்துக்கும் மிகவும் அடிப்படையானதும் அத்தியாவசியமான ஒரு தேவையாக இருக்கின்றது. அதனை இந்த பாராளுமன்றம் எடுத்து செல்லுகிறது. ஜனாதிபதி தன்னுடைய கொள்கை விளக்க உரையிலே இதனை பற்றி குறிப்பிடாமல், இதனுடைய முக்கியத்துவத்தை பற்றி சொல்லாமல் விட்டது ஒரு பாரிய குறைபாடு ஆக இருந்தாலும் கூட அந்த செயற்பாடு தொடர்ந்து நடக்க வேண்டும், நடக்க பண்ணுவோம் என்பதை உறுதியாக சொல்லி என்னுடைய உரையை முடித்துக் கொள்கிறேன். நன்றி.
பவிஷ்யதி மீலங்கட்ட கரு முஜிபர் ரஹ்மான் மந்துமா புதுவான மினித்து ஆட்டக காலையாக்தீனம்.
ஸ்துதி கரு சபாபத்துமணி. பார்லிமேந்துவே ஈயே அபே மங்கிதான் பார்லிமேந்துவ கல்தமாட பசே ஜனாதிபதித்துமா விசின் ஆண்டுவே பிரதிபத்தி பிரகாசனா கேட்டியட்ட எதுமாக்களை கதாவ கன அது மே பவத்தின விவாதேதி கதாகிரிமேட்ட அவஸ்தாவ லபாதீம கன புதுமாட்ட ஸ்தூதிவந்த வேணும். சபாபத்துமணி ஜனாதிபதித்துமாகி ஏ கதாவத்துல இக்க தனக எதுமாகே கதாவே திபுனா மெம ரஜே பிஹிட்டுவேமேதி அப்ப ஹமுவே ஜாத்திக அபியோக கணனாவக் திபுனி பலமு என்ன ஊயே பிரஜாதந்திரவாதே சா நீதி ஆதிபத்திய யலி ஸ்தாபித்த கிரீமாய் தேவன்னனம் ஜாத்தியினத்திர விஸ்வாசா சமகிய தாகுரு கிரீமாய். இதுகொட்ட ஜனாதிபத்துமா 2015 ஜனவரி 8 யஹபாலன ஆண்டுவே ஜயகிரகணேதி அப்படி சியலு தினாம மேரட்டே நீ மூலிக வசேங் அப்பிட அபியோகிட்ட லக்வெலா திபுனா மிரட்டே நீதி ஆதிபத்திய அதிக்கிரீம் இவகே மிரட்டே பிரஜாதந்திரவாதே தாகுரு கிரீம் இவகே அப்படி கருணு கணனாவக் அப்பிட ஏவ கரண்ண புலுவாங் ஹெக்கியாவ ஹைய அப்பிட லபுனா. நமுத் அப்படி தெவனி காரணி ஜனாதிபத்துமா கிவ வகேம ஜாத்தியின்னதர விஸ்வாசா சமகிய தாவுரு கிரீம் மாங்கிதானே மே அவுருது தெகாமாரக் துல அப்பிட கரகண்ண பெருவெச்சதி ஏக தமாய் அப்பி மே ஆண்டு பக்ஷே ஹெட்டியட்ட யஹபாலன ஆண்டு ஹெட்டியட்ட அப்பி மேரட்டே ஜனதாவட்ட விஷால பலாபுரத்து தீல தமாய் மே ரஜே அப்பி கொடநாயகி ஏகதி பௌகிய காலே மேகாபத் விபக்ஷே எமனத்தங் எதா ஆண்டு ஹிட்டப்பு உதவிய மிரட்டே ஜாதிவாதே ஆகம்வாதே அவுசகின தசிஸ்வாதி பாலனைய கரஹா நவத மிரட்ட வர்க்கவாதி கெட்டும் வலட்ட தள்ளுக்கரல නැවත මේ රට ආපස්සට ගෙන යන්න මෙලච්ඡත්වයට ගෙන යන්න යම් උත්සාහයක් දැරුවා. එදා 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ඉන්න සියලු ජන කොටස් එකතු වෙලා මේ රටේ ජාතිවාදයේ ප්‍රතික්ෂේප කළා, පෞල්වාදයේ ප්‍රතික්ෂේප කළා, ඒකාධිවාද ඒකාධිපතිවාදයේ ප්‍රතික්ෂේප කළා. අපි සියලු දෙනා මේක ප්‍රතික්ෂේප කළා තමයි අපි යහපාලන ආණ්ඩුව අපි ගොඩනැගුවේ. ඒ ආණ්ඩුව ගොඩනැගීම තුළදී අපි ආපසු හැරිලා මේ අවුරුදු දෙකමාර දිහා බලනකොට අපිට ඒ තරම් සන්තෝෂ වෙන්න පුළුවන් දේවල් උනේ නැහැ. අපි යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් යම් යම් ප්‍රතිසංස්කරණ අපිට කරන්න පුළුවන් වුණත් මේ රටේ ජාතික සමගිය සමානතාවය තහවුරු කිරීම පැත්තෙන් අපි අසමත් වෙච්ච ආණ්ඩුවක් කියලා අපි කියන්න ඕනේ. අපිට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ඒක කරන්න බැරි වුණේ ඉඳ තමයි එදා නුවර අපි දැක්කා මාර්තු මාසේ නුවර දිගන ප්‍රදේශයේ ජාතිවාදී කලබල ඇති කරලා විශාල විනාශයක් කරන්න පුළුවන්, මේ රටේ නැවත ජාතිවාදී ගිනිදැල් අවුස්සන්න පුළුවන් කාල පරිච්ඡේදයකට අපි මුහුණ දුන්නා. නමුත් අපි රජයක් හැටියට ආණ්ඩුව තුළ ඉඳගෙන අපි මන්ත්‍රීවරු හැටියට මේ කාරණාව ගැන අපි ජනාධිපතිතුමාව අපි දැනුවත් කළා, අපි ආණ්ඩුව අපි දැනුවත් කළා. අපි කිව්වා නැවත අපි පරාජය කරපු ජාතිවාදී ආගම්වාදී හොල්මන් නැවත මේ සමාජයේ ඉසෝසවන්න පටන් අරන් තියෙනවා, මේකට ඉඩ දෙන්න එපා, මේක නවත්තන්න, මේක ඉස්සරහට ගියොත් මේ රට නැවත විශාල අර්බුදයකට ලක් වෙනවායි කියන පණිවිඩය අපි ආණ්ඩුව තුළ ඉඳගෙන ලබා දුන්නා. නමුත් ඒක හරියට අර බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ තමයි තිබුණේ. ඒක ගැන එහෙම සැලකිල්ලක් තිබුණේ නැහැ. ඒ සැලකිල්ල නොතිබිච්ච හින්දා තමයි එදා ඒ විනාශය කරන්න ඒ සුළු පිරිසකට ජාතිවාදී ආගම්වාදී ඒ සුළු පිරිසකට නීතිය අතට අරගෙන ඒ දවස් තුනක තුළ මේ රටේ ඉතාම කලබලයක් ඇති කරන්න පුළුවන් වුණා.
මන්තුමා මිනිත්තු දෙකයි තියෙන්නේ ඔබතුමන්. මිනිත්තු දෙකක් කාලයයි තියෙන්නේ.
මට විනාඩි 8ක් කියලා කිව්වේ.
ඔව්.
එතකොට අපි ස්තුතිවන්ත වෙනවා අපේ රජිත් මන්දුම් බණ්ඩාර ඇමතිතුමාට නීති හා සාමය පැත්තෙන්. එතුමා ඒ ඇමතිකම භාරගත්තාට පස්සේ
මන්තුමා සමාවෙන්න ඔබතුමන් මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
එතුමාට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න එතුමාට ඒ වෙච්ච ඒ අසාධාරණයට ලක්වෙච්ච ජනතාවට ඒ පීඩාවට පත්වෙච්ච ජනතාවට යම් නීතිය පැත්තෙන් යම් සාධාරණයක් කරන්න යම් හයියක් එතුමාට ඒ ශක්තිය ලැබුණේ ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා අද අපි නැවත අපි විශාල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. අපි මේ ආණ්ඩුවට පටන් ගන්නකොටම අපි යහපාලන ආණ්ඩුවට අපි පෙන්වලා දුන්නා මේව නවත්තන්න නීති ගේන්න. අපි හේට් ස්පීච් බිල් එක ගැන අපි කතා කළා. නමුත් ඒක අපිට තවම ගේන්න බැරි වුණා. ඒක තවම කැබිනට් එකේ හිර වෙලා තියෙනවද, එහෙම නැත්නම් වෙන කොහේ හරි හිර වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි ඒක සාකච්ඡා කරනවා. අපි හැමදාම පාර්ලිමේන්තුවේ කියනවා ඒක ඇගෙන පනත එක ගේන්නේ නැහැ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, මේ රටේ සමානතාවයේ මත මේ රටේ ජාතීන් අතර සමගිය මේ විවිධත්වය තුළ එකමුතුභාවය කියන එක තමයි මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය. ඒ විවිධත්වය තුළ එක්සත්කම අපිට හදාගන්න බැරි නම්, ඒ විවිධත්වය තුළ සමගිය අපිට හදාගන්න බැරි නම් මං හිතන්නේ නැහැ අපිට ආර්ථික සංවර්ධන, එහෙම නැත්නම් අපි සිහින දකින සිංගප්පූරුව වෙන්න පුළුවන්, මැලේසියාව වෙන්න පුළුවන්, නොයෙකුත් රටවල් ගැන අපි එක එක සිහින අපේ ඔළුවල තියාගෙන ඉන්නවා. ඒ එකක්වත් අපිට ළඟා කරගන්න බැරි වෙනවා. අපි මේ රටේ ජීවත් වෙන ඒ විවිධ ජන කොටස් තුළ තියෙන ඒ හැඟීම්, ඒ ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ අයිතිය, ඔවුන්ගේ භාෂා අයිතිය, ඒ විවිධත්වය තුළ එක්සත්කම හදාගන්න බැරි නම් අපිට එකකටවත් අපිට ළඟට යන්න බෑයි කියන එක සභාපතිතුමනි අපි මතක තියාගන්න ඕනේ. මොකද අපි අවුරුදු 30කට යුද්ධයකට මුහුණ දීපු රටක්. ඒ යුද්ධයෙන් මේ රටේ ඉන්න සියලු දෙනාම විනාශ වුණා. උතුරු නැගෙනහිර දරුවෝ වෙන්න පුළුවන්, දකුණේ ඉන්න අපේ දරුවෝ වෙන්න පුළුවන්, නැගෙනහිර ඉන්න උදවිය වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම මේ අපේ රටේ ජනතාව, මේ අපේ රටේ සම්පත්, අපේ රටේ අයිති වෙලා තිබුණු දේවල්, ඒ හැම එකක්ම මේ යුද්ධය අරහා අපි විශාල ඛේදවාචක තත්ත්වයකට අපි මුහුණ දීපු රටක්. නමුත් ඒ යුද්ධය අවසාන වෙලා අපි දන්නවා 2009 යුද්ධය අවසාන වෙලා අපි අලුත් යුගයකට යන්න, අලුත් රටක් හදන්න අපි සියලු දෙනාම අපි කතා කරා. අපි ඒක ගැන අපි කල්පනා කරා. නමුත් අපිට පේනවා ඒ ගමන අද නැවතිලා තියෙනවා. අපි මේ ආණ්ඩුව තුළ අපි මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාට අපි කියනවා ඉඳගෙන අපි සමානතාවය ගැන, ජාතීන් අතර එකමුතුභාවය ගැන හදන එක වචනවලට සීමා කරලා දේශනා දීලා, එහෙම නැත්නම් චිත්‍රපට හදලා, එහෙම නැත්නම් නාට්‍ය හදලා, එහෙම ජාතික සමගි හදන්න බෑ. ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඕනේ. දැන් අපි දැක්ක ජනාධිපතිතුමා අයියේ පෙරේදා ආණ්ඩුකාරවරු 9 දෙනෙක් පත් කරා. නමුත් එකම මුස්ලිම් ජාතිකෙක්වත් පත් කරේ නැහැ. ඇයි? මීට කලින් මේ රටේ බාකීර් මාකාර් මැතිතුමා හිටිය ආණ්ඩුකාරවරයා හැටියට අලවි මවුලානම් ඇත්තුමා හිටිය ආණ්ඩුකාරවරයා හැටියට. නමුත් එතුමා ඊය පෙරේදා පත්කරපුේ ආණ්ඩුකාරවර නව දෙනාට එකම මුස්ලිම් ජාතියකෙක්වත් එතුමාට එකතු කරන්න
අමතකවුණා.
මංගිතන්නේ අවසාන වශයෙන් මංගිතන්නේ ඒක තමයි අපිට ඕනෑලා තියෙන්නේ. අපිට කතාවලින් අපි දේශනාදීමෙන් අපි එහෙම නැත්තම් වෙන වෙන දේවල් කියලා ජාතික සමගි හදන්න බෑ. පල්ලෑ මට්ටමේ පහළ මට්ටමේ ජනතාවගේ තියෙන සැබෑ ප්‍රශ්න අඳුනගෙන ඒ ජාතීන් මූණ දෙන ගැටලු අඳුනගෙන ඒ ප්‍රශ්න උඩ අපි විසඳුමකට යනවන් විතරයි අපිට මේ තියෙන විවිධත්වය තුළ එක්සත්කම හදන්න පුළුවන් කියන එක කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ජාම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඊට පෙර ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා මූල ආසනයට.
ගරු මන්ත්‍රීතුමා පටන් ගන්න.
ගරු මූල ආසන ආරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුවේ සතිවාරයේ විවෘත කරමින් කතා කරමින් ඉදිරිපත් කරන ලද කතාව පිළිබඳව මේ විවාදයේදී මම අදහස් දක්වන්නේ මගේ පුද්ගලික අදහස් මෙන්ම මා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ සහ ලංකා සම සමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ අදහස්. මෙම කතාවේදී ජනාධිපතිතුමා පසුගිය අවුරුදු දෙකහමාර තුළ මේ යහපාලන රජය විසින් ලබාගත් ජයග්‍රහණයන් පිළිබඳව සඳහන් කෙරුවා. අද රට තුළ වෙන 2015 කලින් මෙන් නොව අද ආණ්ඩුව විවේචනය කිරීමට කතා කිරීමට අද නිදහස තිබෙනවා. බය නැතුව අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා හෝ විවේචනය කිරීමට නිදහස තිබෙනවා. ඒ ජයග්‍රහණයක්. වඩා නිදහස් වාතාවරණයක් තිබෙනවා. ඒක ජයග්‍රහණයක්. 19 වෙනි සංශෝධනය මගින් අපිට යම් වෙනස්කම් කරන්නට පුළුවන් වුණා. අපි බලාපොරොත්තු වුණු. එහෙත් එදා 3-2 තියා සරල බහුතරයක්වත් නැති තත්ත්වයක අපේ සියලු අරමුණු ඉෂ්ට කරගන්නට අපිට පුළුවන් වුණේ නැහැ. තොරතුරු ලබා ගැනීමේ අයිතිය අපි මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගත්තා වගේ නෙවෙයි, පමණක් නොවෙයි. තොරතුරු ලබා ගැනීම පිළිබඳ පනත ගෙනවා ටිකක් ප්‍රමාද වෙලා හෝ. අද ඕනෑම තොරතුරක් පනතෙන් විශේෂයෙන් සඳහන් කරලා තියෙන ඒව ඇරෙන්නට, අනිත් ඕනෑම තොරතුරක් ලබා ගැනීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා. අද ස්වාධීන කොමිෂන් සභා පිහිටවලා තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කරන බව අපිට පේනවා. නමුත් මේ අස්සේ අපිට කනගාටුයි කියන්න මුල අසනාරුඩ මන්ත්‍රීතුමනි, අපේ පැත්තෙන්ම කේන්ද්‍රිකෑම ඇහෙනවා මේ තොරතුරු ලබා ගැනීමේ පනත නිසා කිසිම දෙයක් කරන්න බෑ. මේ ඇමතිවරුන්ට තමන්ට ඕන විදිහට පෙට්‍රල් බත් ගහන්න බෑ. තොරතුරු ලබා ගැනීමේ පනතෙන් යටතේ මිනිස්සුයි පුරවැසියන් ඉල්ලීම් කළා ඒ තොරතුරු හොයා ගන්නවා. එන්න ඒ වගේ කේන්ද්‍රීත් තියෙනවා. ඒවට තමයි තොරතුරු ලබා ගැනීමේ පනත ගෙනාවේ. පොරතුරු ලබා ගැනීමේ පනතගෙන අය පුරවැසියන්ට දැනගන්න මොකද වෙන්නේ කියලා. ස්වාධීන කොමිෂන් සභාත් අගය කරන අතර අපිට ඇහෙනවා කේන්ද්‍රීය අපේ පැත්තෙන්ම සමහර විට අපිට ඕන විදිහට පොලිස් නිලධාරියෙක්වත් මාරු කරන්න බෑනේ. අද පොලිස් කොමිසමක් තිබෙනවානේ. ඒකට තමයි පොලිස් කොමිසමක් ගෙනාවේ. ස්වාධීන පොලිස් කොමිසමක් ගෙනාවේ ඒකට තමයි. දේශපාලඥයන්ට ඕන විදිහට පොලිස් නිලධාරීන් මාරු කරන්න නෙවෙයි. ඒට අදාළ රීතිවලට අනුකූලව ස්වාධීන කොමිසමක් විසින් ඒවා කෙරෙන්නට. අල්ලස් කොමිසම ස්වාධීන කරපු නිසා තමයි අපි ඊයේ පෙරේදා දැක්කේ ඉතාමත්ම ඉහළ නිලධාරීන් ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නිලධාරීක ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගන්නට පුළුවන් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව මං හිතන්නේ මේ රටේ ජනතාව සතුටු වෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අල්ලස් කොමිසමට සහ ඒ නිලධාරීන්ට අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ඇතුළු ඒ පිරිසට ප්‍රශංසා කරනවා. ඒ වගේ ජයග්‍රහණයක් තියෙනවා. නමුත් ඒ ජයග්‍රහණයන් මත ප්‍රමාණවත් ලෙස රටට සන්නිවේදනය කරලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අද අපිට ඉදිරිපිට තිබෙන සහ අපේ ජනවාරි 8 වෙනිදා අපි දුන්න පොරොන්දු අනුව ප්‍රධාන දෙයක් තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ පිළිබඳව මෙහෙයුම් කාර්ක සභාවේ අතුරු වර්තාවක් තිබෙනවා. එතනින් එහාට මාස ගාණක් දැන් අපි හිර වෙලා ඉන්නේ. දැන් අද අපිට දැනගන්නට ලැබුණා ඉතාමත් ඉක්මනින් නැවත කැඳවනවා කියලා මෙහෙම් කාර්ක සභාව. දැන් ඉතිරි ඉදිරි ඇති වෙන්නේ ඉතිරි කාර්ය සම්පූර්ණ කළ හැක්කේ ප්‍රධාන පක්ෂ දෙකට. කෙලින්ම කියනවා නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ වඩා නිවැරදිව කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට. මේ ප්‍රධාන පක්ෂ දෙක අතේ තමයි ව්‍යවස්ථාවේ අනාගතයේ තීන්දුව වෙන්නේ අද අතේ වඩා එම පක්ෂවල නායකත්වය අතේ තමයි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අනාගතයේ අද රැඳී තිබෙන්නේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන්නට නම් ඒ සඳහා ක්‍රියාශීලීව මැදිහත් වෙන්න ඕනේ නායකත්වය. වැඩේට බහින්න ඕනේ කොටින් කියනවනම්. උණ තියෙන්න ඕනේ. නැතුව නිකන් ස්ටියරින් කමිටියකට ඕන එකක් කරගන්න දීලා නැත්තම් පාර්ලිමේන්තුවට ඕන එකක් කරන්න දෙන ඕන පාර්ලිමේන්තුවේ ඕනම දෙයක් අපි පිළිගන්න ලෑස්තියි කියලා මේකෙන් ගැලවෙන්න බෑ. මේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වයන් මේකට වැඩේට බහින්න ඕන ක්‍රියාශීලීව. තමන්ගේ පක්ෂ තමන්ගේ ස්ථාවරයන්වලට ගන්නට ඕනේ. මේ පිළිබඳව ජනවාරි 8 වෙනිදා ජනතාවට දුන්න බලාපොරොත්තු ජනතාවගේ අපේක්ෂාවන් අනුව කටයුතු කිරීමට ක්‍රියාශීලීව කැප වෙන්නට ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් මේකට සම්බන්ධලා ඉන්න කෙනෙක් නිසා මගෙන තුඟක් අය අහනවා කෝ කෙටුම්පතක් තියෙනවද? කෙටුම්පතක් තියෙන්නේ කොහොමද ප්‍රධාන පක්ෂ දෙකවත් එකඟ වෙන්නේ නැතුව? අපිට හදන්න පුළුවන් කෙටුම්පතක් අතුරු වාර්තාව සහ අර අනුකමිරු වාර්තා 6 මත. එතකොට ගියා ජයම්පති වික්‍රමරත්නයි සුමන්දිරණු එකතුලා වාර්තාවක් හැදුවයි කියලා. දැන් මත අන්තවාදීන් කියනවා. කෙටුම්පතක් හැදුවා කියලා. අපිට හදන්න බෑ කෙටුම්පතක්. අපිට අයිතියක් නැහැ හදන්න. ප්‍රධාන පක්ෂ දෙක ඇතුළුව ස්ටියරින් කමිටියේ මූලික එකඟත්වයක් තියෙන්න ඕනේ. තේරි මෙහෙයුම් කාර්ක සභාවේ එකඟත්වයක් තියෙන්න ඕනේ කෙටුම්පත හැදෙන්න. මේ නිසා අද අවශ්‍ය වෙන්නේ ඒකයි කියලා නායකත්වය අවශ්‍යයි. මුලාසුරාරෝ මන්ත්‍රීතුමේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ මේ ආණ්ඩුව 3-2ක් තියා මං කිව්වා වගේ සරල බහුතරයකුත් නැතුව. ආසන මං හිතන්නේ 50ක් 60ක් තිබුණේ නැහැ මන්ත්‍රීවරු 50ක් 60ක් හිටියේ නැහැ. ඒත් විරුද්ධ පක්ෂත් එකඟ කරගෙන අපිට ගේන්නට පුළුවන් වුණා. මොකද රටේ ජනතාව සහයෝගය දුන්නා. රටේ ජනතාව ගෙනලා ආපු ප්‍රෙෂර් එකකින් ද පීඩනය නිසා පාර්ලිමේන්තුවේ සිද්ධ වුණා. විරුද්ධ පක්ෂයට සිද්ධ වුණා මේ දිහා සුබදායක දේශ බලන්න දායකත්වය දෙන්නට අපිට ගේන්න පුළුවන් වුණා. අද අයවැලේකදී 3-2කින් සම්මත කරනවා. දැන් හැම අවුරුද්දක් අපිට තාම බැරි වෙලා තියෙනවා ව්‍යවස්ථාව පිළිබඳ එකඟත්වයකට එන්න. ඒ නිසා මේ පිළිබඳව බොහොම තදින් අපි කියන්න ඕනේ. මාගේ මා නියෝජනය කර එක්සත් වාමාංශික පෙරමුණ වෙනුවෙන් මම බොහොම පැහැදිලිව කියනවා ප්‍රධාන පක්ෂ දෙකට මේ පණිවුඩය දෙන්නට ඕනේ. කරුණාකරලා කැප වෙලා මේ වැඩේට බහින්නේ කියලා. උතුරු නැගෙනහිර තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. අන්තවාදී කොටස්වල ශක්තියේ බල භක්තිය වැඩිවීමක් දකින්න ලැබෙනවා. අපි දැක්කා පහුගිය මැතිවරණයේදී පළාත් පාලන ආයතන මැතිවරණයේදී අපි දැක්කා පහුගිය මැයි දිනේදී අන්තවාදී කොටස් වඩා හොඳ ෂෝ එකක් දැම්මා මැයි දිනේදී යාපනයේ. අපිට මේ වගේ සතුරු වෙන්න බෑ. මොකද විදේශගත බෙදුම්වාදීන් තාම ඉන්නවා ක්‍රියාත්මක වෙමින්. ඒ නිසා ඒ අන්තවාදීන්ව තව ශක්තිමත් වෙන විදිහට දකුණ ක්‍රියා නොකළ යුතුයි. මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නට ඕනේ. ඉඩම් ආපසු දෙන එක බොහොම හොඳයි. අපි කවුරුත් පක්ෂයි එකට. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරනවටත් අපි පක්ෂයි. බොහොම සතුටු වුණා. අපි සමහර මන්ත්‍රීවරුන්ට එදා නිදාස් දිනේදී ඇස්වලට කඳුළු ආවා. නමුත් ඉඩම් ආපසු දීලා සහ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළා පමණක් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේකට දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූල විසඳුමක් අවශ්‍යයි. ජාතිවාදය ගැන ජාතිවාදයට උඩ ගෙඩිදීම පිළිබඳව අපි පසුගිය ආණ්ඩුවට දොස් කිව්වා. ජනවාරියට වෙනසට සම්බන්ධ වුණ අය බලාපොරොත්තු වුණා මේ ආණ්ඩුවෙන් ඒ ජාතිවාදය මැඩලයි කියලා. උතුරේ දකුණේ දෙකේම අන්තවාදී කොටස් වලට විරුද්ධව පැහැදිලි පීවරවන් ගයි, නිශ්චිත පීවරවන් ගයි කියලා. එසේ ඇමරන්නේ ඔබතුමා මීට කලින් කතාවේදී ඔබතුමා දේ පිළිබඳව සඳහන් කෙරුවා. අපිට ඒ ගැන තියෙන කනගාටුව. ව්‍යවස්ථාවක් කියන්නේ සභාපතිතුමනි මුලාසෙන් අනුරුද්ධ මන්ත්‍රීතුමනි විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමයි බලය බෙදහැරීමයි විතරක් නෙවෙයි. ඊට තවත් එහා යන වැදගත් කාරණා තියෙනවා අපිට ඉෂ්ට කරන්නට. අල්ලාම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක්. අපිට තියෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වල පරාසයෙන් පුළුල් කරලා ආර්ථික අයිතිවාසිකම්, සමාජ අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම්, ළමයින්ගේ අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවාසියන්ගේ අයිතිවාසිකම්, ආබාධිතයන්ගේ අයිතිවාසිකම්, පරිසරය පිළිබඳ ජනතාවගේ අයිතිවාසිකම් මේ සියල්ල ඇතුළත් අලුත් මානව හිමිකම් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අපිට තියෙනට ඕනේ. මැතිවරණ ක්‍රමය පිළිබඳව ප්‍රතිසංස්කරණ කරන්නට තිබෙනවා. අධිකරණයේ අධිකරණයේ පිළිබඳ ප්‍රතිසංස් කරන අවශ්‍යයි. අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභියාචන අධිකරණයේ මිනිස්කාරුන් සංඛ්‍යාව වැඩි කරගන්න බැරුව ඉන්නවා. ඒ අවශ්‍යතාවය හැම එකම කතා කරනවා. ඒ අවශ්‍ය වෙනස්කම් කරගන්න බැරුව ඉන්නවා. අලුත් ව්‍යවස්ථාවක් නැතුව. අධිකරණයේ ස්වාධීනත්වයේ තහවුරු කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා වෙනස්කම් කරගන්න බැරුව ඉන්නවා. මේ නිසා ව්‍යවස්ථාව කියන්නේ මේ කාරණා සියල්ලම එකට එකතු වුණ දෙයක් ලියවිලා. අපි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන්නට යන විශ්වවිද්‍යාල සංශෝධනයේ අපි මූලික වශයෙන් සහාය දෙන්න අපි තීරණය කළා තියෙනවා. නමුත් අපේ මූලික පරමාර්ථය ඒක නෙවෙයි. අපි වඩා කැමති සම්පූර්ණ ව්‍යවස්ථාවක් වෙනවන. මොකද එයින් තමයි මේක මේ මුළු රටම රටේ තියෙන ප්‍රශ්න සමස්ත වශයෙන් ගන්නට පුළුවන් අලුත් ආන ක්‍රම ව්‍යවස්ථාවක්. නමුත් ඒක එන්නේ නැත්නම් අනිත් එක හරි ඉෂ්ට කරගන්න එක වෙනම කතන්දරයක්. අවසාන වශයෙන් මූලාසනයේ මන්ත්‍රීතුමනි දැන් අපි කතාවල් කරනවා. අපි කතාවල් කෙරුවා. අපේ නායකයෝ කතා කරනවා, අපිත් කතා කරනවා, සැලසුම් හදනවා. දැන් ඇති. දැන් කතාව නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ක්‍රියාශීල. ක්‍රියාවන්. දැන් කතා කරුවා ඇති. දැන් ක්‍රියා ගන්න අවශ්‍ය වෙනවා. මේ අන්තිම දෙවන පාර්ලිමේන්තුවේ දෙවන භාගයේදීවත් ජනාධිපති ධුරයේ අවසාන අවුරුදු දෙකේවත් අවුරුදු එකමාරේවත් දැන් කතාවල් ක්‍රියාවල් වලට පරිවර්තනය කිරීම තමයි අවශ්‍ය. ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපිට ආපසු යන්නට බෑ. ඉදිරියට යනවා මිස ආපසු යන්නට බෑ. ජනමාර්ගයට ජන වෙනසට සම්බන්ධ වන ජනතාවගේ බලාපොරොත්තු එයයි. අද පහුගිය දවස්වල මේ සිදු වුණු පෙරළියෙන් පස්සේ අපිට මම හිතන්නේ අද දැන් ප්‍රධාන
පක්ෂයකට කාලය අවසානයි.
වඩා ඕනෑකමින් එකඟත්වයකින් කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. අපි දැක්ක කලින් එවැනි අවස්ථාවන් තිබුණ ගිලිහි ගිය අවස්ථාවල් තිබුණා. එම නිසා විශේෂයෙන්ම ඇති වුණ වෙනසට පස්සේ දැන් අද පැහැදිලි ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇමතිවරුන් සියල්ල එකඟ වෙලා එක තත්වයකට අවිල්ල තියෙන අවස්ථාවක අපි බලාපොරොත්තු වෙන ඔවුන් එකඟත්වයකින් වැඩ කරලා ජනවාරි 8 වෙනිදා ජනතාවගේ අභිලාෂයන් ඉදිරියට රැගෙන යයි කියලා. ඒ සඳහා
අවසන් කරන ගරු මන්ත්‍රී
විශේෂයෙන්ම ප්‍රධාන පක්ෂ දෙකට බල කරමින් මගේ වචන ස්වල්පයෙන් මේ අවසන් කරමි.
බොහොම ස්තුතියි ගරු ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා. ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමා, මේ පාර්ලිමේන්තුවට නැවත වාරයක් විවෘත කරනකොට කර කතාව පිළිබඳව කතා කරනකොට අපිට එක කාරණාවක් මතක් වෙනවා. එතුමාම පිළි අරගෙන තිබෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එක්කලා එකතු වෙලා කරපු සම්මුතිවාදී ආණ්ඩුව සාර්ථක වෙලා නැතයි කිය. බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැතයි කිය. මේ සියල්ලම සිද්ධ වුණේ මේ ජනතාවට දුන්න අයිතියක් තන්ද කල්දාගෙන ඉඳලා පෙබරවාරි 10 වෙනිදා. ජනතාව දීපු උත්තරයෙන් තමයි ජනාධිපතිතුමාට සිද්ධ වුණේ, එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වුණේ, මේ රටේ අනික් සියලුම දේශපාලන පක්ෂ සිද්ධ වුණේ අපි දැන් කොහෙද ඉන්නේ කියලා. මගේ මිත්‍ර මන්ත්‍රීතුමා කතා කරනකොට මම කල්පනා කරා, එතුමට දැන් මතක් වෙලා තියෙනවා උතුරු නැගෙන පළාතේ ත්‍රස්තවාදයක් මතුවලා තියෙනවා කියලා. ඇයි එහෙම හිතුවේ? TNA පක්ෂයට තනියම එකම නගර සභාවේ විතරයි බලය පිහිටුවා ගන්න පුළුවන් වුණේ. අනිතුත් විවිධ දේශපාලන පක්ෂ අලුතෙන් ඇවිල්ලා මේ වෙන මතයට විරුද්ධව ඡන්දයක් ප්‍රකාශ කරයි පළාත්වල. වවුනියාවේ නගර සභාවේ බලය ගියා. එතුමා හිතනවා ජාතික ගීය දෙමළ භාෂාවෙන් කිව්වම හරි කියලා. අපි නම් ඒකට විරුද්ධයි. ඒ වගේ අපේ දෙමළ සහෝදරවරයෙක් අපේ මැයි දිනේදී කතා කරා. එතුමා කිව්වා අපිට ජාතික ගීය මික්ස් කළා කියලා අපේ ප්‍රශ්නවලට උත්තරයක් හම්බ වෙන්නේ නැtei කියලා. අපිට ඕනේ ආර්ථික නිදහසක්. අපේ මිනිසුන්ගේ ගොවිතැනට මුදලක්. අපේ මිනිසුන්ගේ ගමට හයියක්. අපේ පවුලට ආර්ථික ශක්තියක් ඕන කරලා තියෙනවා. අද මේ රටේ නැති වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මම දැක්ක කතා කරනකොට මේ 2015 මැතිවරණයට කියපුවා තමයි කියන්නේ. ඒව ඔක්කොම මිනිස්සු ඇහුවා තමුන්නාසලා. ආල තමුන්නාසලට බලයක් දුන්නා. අද ඒ බලය මහජනය විසින් නැති කල්ල තියෙන තමුණාසකට. ඔය කතා කරන මන්ත්‍රීවරු ඔක්කොම තමන්ගේ ආසන පරාදැගිය ප්‍රාදේශ සභා මැතිවරණේදී. ඇයි එහෙම වුණේ? තමුන්නාසල ඔය කියන දේ කියලා දිනුව දැන් තමුන්නාසල එක නොකරපු හින්දා තමුන්නාසලාවද ප්‍රතික්ෂේප බලන්න මැලේසියාවේ මහතීර් අගමැත්තුමා අද 92 වයස ජයග්‍රහණය කළා එනවා. එහෙනම් නොදුරු අනාගතයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරන එක කාටවත් නවත්තන්න බැරි කියන එක මේ සභාවේදී කියන්න කැමතියි. අද ජනතා විමුක්තිය තාමත් මහින්ද ජනාධිපතිට දොස් කියනවා. හැබැයි ඒගොල්ල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් කරා. පරාජයට පත් කළා. ඒ ආණ්ඩුව පිටවන්න උදව් කළා. අලුත් නඩු විභාග කරන ක්‍රම හදලා FCID එක හදලා ඒක කැඳවුම්කරු වෙලා ක්‍රියා කරා. දැන් ඒගොල්ලන්ට කියන්න බෑ අපි එකේ අපිට ඒක කරගන්න බැරි වුණයි කියලා. හැමදාම ඒගොල්ල කරේ කවුරු හරි පක්ෂයක් බලයට පත් වෙන මුක්කු ගහපු එක විතරයි. ඒක මේ රටේ මහජනයා දැනගෙන ඉන්නේ. මේ රටේ මහජනයා දැනගෙන ඉන්නේ. අද මේ ආණ්ඩුවට ඉතුරු වෙලා තියෙන විසුරුහරණක විතරයි. දැන් බලන්න මේ ප්‍රජාන්ත්‍රවාදය කතා කරනවා මේ ආණ්ඩුව. අද පළාත් සභා තුනක් විසුරුව හැරලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? පළාත් සභා තුනේම ඡන්ද තියන්නේ නැහැ. ඒකටම කොට්ටාස නිර්මාණය කර දැන් ඇවිල්ලා තියෙනවා පාර්ලිමේන්තුවට. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. 50ට 50 කියලා ගෙනාවා. එදා 3න් 2 ඡන්දකින් තමුන්නාසලා කතානායකතුමාවත් අල්ලගෙන එක රෑ 10 වෙනකන් තියලා සම්මත කරගත්තා. දැන් ඇයි ක්‍රියාත්මක කරන්නේ? දැන් අධිකරණේ තීන්දුව කළා තියෙනවා කල් දාන්න එපා කියලා. ඒකට වක්‍ර ක්‍රමයක් පාවිච්චි කරුවා. මැතිවරණ කොට්ටාස කඩන්න ඕනේ කියලා. මෙතෙන්ට ඇවිල්ලා පහට විච්ච පාර්ලිමේන්තුව 9-10 වෙනකන් ගෙනිහිල්ලා ඔක්කොම ගෙනල්ලා 50ට 50 කියලා සම්මත කරා. දැන් මැතිවරණ දෙපාර්තමේන්තුව ආසන කඩලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒක අපේ කොමිටියටත් ඉදිරිපත් කළා. අපි කොමිටියත් නිර්දේශ කළා. ඇයි විභාග කරන්නේ? ප්‍රජාන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා මේ ආණ්ඩුව බලයට පත් වුණේ. ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කරනවා කියලා බලයට පත් වුණේ. එහෙනම් ඡන්ද තියන්න එපා. ඇයි ඡන්ද තියන්නේ නැත්තේ? මේ ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා පළාත් සභාව තියෙන වැඩපිළිවෙල. ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණය තියෙන එක. ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා ජනාධිපතිවරණය. එහෙනම් ඒ පළාත් සභා තුනේ මැතිවරණේ කවදාද තියන්නේ? අපි ජනාධිපතිතුමාගෙන් අහනවා, අගමැතිතුමාගෙන් අහනවා. ප්‍රජාන්ත්‍රවාදය ගැන කතා කරනවා. ප්‍රජාන්ත්‍රවාදය ආරක්ෂා කරන කතා කරනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසියම කතා කරනවා. මට ප්‍රථමයෙන් කතා කරව මන්ත්‍රීතුමාගෙන් මං අහනවා තමුන්නාසල ව්‍යවස්ථාව ගැන කතා කරනවා. එහෙනම් ව්‍යවස්ථාවේ තියෙන එක වගන්තියක් තමයි පළාත් සභා. ඇයි කල් දාන්නේ? ඇයි පවත්වන්නේ නැත්තේ? ඇයි පාර්ලිමේන්තුව ගන්නේ නැත්තේ? වක්‍ර ක්‍රමවලින් ඒව කල් දාගෙන ඉන්න. කවදා හරි මැලේසියාවේ විච්ච දේ තමයි ලංකාවෙත් වෙන්නේ. අද තෙල් මිල වැඩි කරා. තෙල් මිල වැඩි වුණාම ලෝක වෙළඳ පොලේ වැඩි වුණා කිව්වා. තෙල් මිල අඩු වුණ කාලයක් තිබුණා. අපි පාර්ලිමේන්තුවේ කීප වතාවක් කිව්වා මේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. මේ තෙල් මිල අඩු කරන්න. නැත්තම් අඩුම ගානේ බද්දක් දාලා මේ මුදල රජය හරි ගන්න ඉන්දියානු සමාගමට ඉන්දියාවට ගෙනියන්න දෙන්න එපයි කිය. වචනයක් කතා කරත් මේ ආර්ථික විශේෂඥයෝ කතා කරත් අගමැතිතුමා කතා කරත් ජනාධිපතිතුමා කතා කරත් අඩුවිච්ච කාලේ බිලියන 60ක් විතර ඉන්දියාවට අරගෙන ගිය IOC සමාගම. IOC සමාගම අරන් ගියා. අද ආණ්ඩුව පාඩු විදිනවා. එතකොට තෙල් මිල වැඩි කරනවා. තෙල් මිල වැඩි ඉහළම කාලෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතන වැඩි කරේනේ. ලෝක වෙළඳපොළේ ඉහළම ගානට ගිහිල්ලා තිබුණා. අද මහින්ද රාජපක්ෂ මැතිතුමාට දොස් කියනවා. අද බලන්න හයිවේ හැදුවා. ඒ කාලෙක හොරකම් කරයි. අද ඒවල වියදම් කරන මුදල ගෙවලේ විතරයි. ගල්ලකුණු බලාගාරයේ පටන් ගත්තා. විවිධ කතන්දර වාදයක ගෙවල ඉවරයි. ඒක ආදායම හම්බ කරලා ඉවරයි. වරාය තිබුණා නම් ඒකත් ඒ තත්ත්වේ වෙන්නේ. වරාය විකුණගත්තා. අද ඊටමත්වට සිංගප්පූරුවට ලංකාවේ සාම කිසුමක් අස්සන් කළ අපේ උගතුන්ට බුද්ධිමතුන්ට රස්සාව ලහිමි වෙන තත්ත්වයට පත් කරලා තියෙනවා. අද ඉතින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකට බය වෙලා රට නිඳන්නේ නැහැ. පරණ මුහම්ම ගෙනල්ලා තලනවා මෙතන.
ගර්මන්තුමා තව විනාඩි දෙකක්
තිබෙනවා. පරණ මුහම්ම තලනවා. එහෙනම් අපි තමුන්නාසලාට කියන්නේ අද තමුන්නාසලා විහිං මේ රට විනාශයට පත් කරා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි. අද රටේ ගොවියෙකුට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. කම්කරුවෙකුට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. රටේ මහජනයට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙතන ඇවිල්ලා බොහොම අලංකාර කතන්දර කරනවා. ඔය එක්කෙනෙකුටවත් අද ගමට යන්න බෑ. තමන්ගේ ආසන ඔක්කොම පරාදයි. තමන්ගේ ආසන ඔක්කොම පරාදයි. අද මොකද වෙලා තියෙන්නේ? අපි හිතුවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා මෙතෙන්ට ආවම මේවට යම්කිසි ප්‍රතිපකරණයක් දෙන වැඩපිළිවෙලක් මෙතෙන්ට ඉදිරිපත් කරයි කියලා. පුත්සක් ඉදිරිපත් කළා. තමන්ගේ විච අඩුපාඩු කියා ගියා. මේ රටේ මහජනයට ඕන කරන්නේ ඒකයි. මහජනගේ ඌමනාව ඒකයි. මොන ආණ්ඩුවක් පිහිටෙව්වත් ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන්න ඕන වැඩපිළ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක ඇති කරලා තිබුණා. මේ රටේ ගොවියෝ සන්තෝෂෙන් හිටියා. වැඩ කරන පන්තිය සම්පූර්ණයෙන් හිටියා. රටේ ජනතාව සන්තෝෂෙන් හිටියා. ව්‍යාපාරිකෝ සතුටෙන් හිටියා. අද ඔය ගොල්ලෝ ඔක්කොටම අමාරුවටපත් වෙලා රට විනාශ වෙලායි කියන එක කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.